සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීම සඳහායි. ඒ සඳහා මෙම දම් සභා මණ්ඩපයට පැමිණ සිටිනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කර සිටිනවා අද ධර්ම සාකච්ඡාව පටන් ගන්න කියලා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි තුලානි මහත්මයා තුළු හැම දෙනාටම. සාකච්ඡාව ආරම්භ කරන්න කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
සරණයි ඩොක්ටර් රවි, මට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙලා තියෙනවා. මම රුක්මණය කියන තැන තමයි තවමත් තේරුම් ගන්න බලන්නේ. එදා සාකච්ඡාවේදී කියුණා රුක්මණය ප්‍රඥා ගෝචරයි කියලා. හැබැයි මම කලින් දේශනාවල අහලා තිබුණා එක එක ස්වාමීන් වහන්සේලාගේ රුක්මණය දැන් නැහි මදුරුවන්ගෙන් අපි හිතමු මදුරුවෙක් කනවා කියලා. එතකොට එක තැනකදී වුණා ඉද්දෙනවා කියලා එහෙම දැනෙන ගතිය. එතකොට මම හිතාගෙන හිටියා මේක කයටයි දැනෙන්නේ කියලා. හැබැයි දැන් රුක්මණය කියන ක්‍රියාව දැන් කයට දැනෙන්නේ නැහැ කියන එක එදාම ඉගෙන ගත්තා. මට මේ දුරටත් මේ රුක්මණය තේරුම් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. උදව්වක් කරන්න ඩොක්ටර් රවි තෝසි දෙනවා.
රුක්මණය කියලා කියන්නේ දේශනා කරන්නේ රූපතීතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. රූප කියලා ව්‍යවහාර කරන්නේ රුප්පණ. රුප්පණ කියන ක්‍රියාව රුප්පණේ. රුප්පති. රුප්පණය වෙනවා කියන විකටයි රූප කියලා ව්‍යවහාර කරන්නේ. කවුද ව්‍යවහාර කරන්නේ? අපිනේ ලෝකයානි. ව්‍යවහාරයේ තියෙන්නේ ලෝකයා. එතකොට අපි රූප කියලා ව්‍යවහාර කරන්නේ මොනවටද? ශරීරය රූපයක් නේ. ඕනම රූප කියලා ව්‍යවහාර කරන ඕනම දෙයක් ගන්න. ඒකේ ශරීරයේ ක උදාහරණයක් විතරයි. ඕනම රූපයක් කියලා ව්‍යවහාර කරන ඕනම එකක් පොතක් වෙන්න පුළුවන්. ගහක් වෙන්න පුළුවන්, ගෙයක් වෙන්න පුළුවන්, තව කෙනෙක් වෙන්න පුළුවන්, සත්තු මොකක් හරි රූපය. එතකොට ඒ අපට ලැබෙන රූප. කියන්නේ අපි රූප කියලා ව්‍යවහාර කරනවා. ඒක තව ටිකක් බලුවහම ස්වરૂප කියලා ගන්න පුළුවන්. කියන්නේ දැන් හුස්ම කියන ස්වરૂපයත් රූපය. හරි, අපිට රූප. ඔතන බුදුහාමුදුරුවෝ කියනවා රූප කියලා ව්‍යවහාර කරන්නේ රුප්පණේ. රුප්පණ කියනකොට දැන් පළවෙනි දේ ඒක ක්‍රියාවක්. රුප්පණ, රුප්පණ. හරි. ඒක අර ඔබතුමිය කිව්වා වගේ ඉද්දෙන, මතුවෙන ඒ ක්‍රියාවක්. ඒ ක්‍රියාභාවය තමයි ඔක සකස් වෙන කියලා කියන්න පුළුවන්. ඒ හැදෙන දැන් වතුරේ බල්ලගේ මානසිකත්වයක රූපයක්ද නැද්ද?
රූපයක්.
රූපයක්. දැන් අනක හිතන දැන් අපිට රූපයක් වගේ තමයි බල්ලට රූපයක් නේ. වතුරේ ඉන්න බත් අපිට දැන් කෝප්පයක් පොතක් කියනවා වගේ බල්ලෙක් කියන රූපයක් තියෙනවා වතුරේ. එයාගේ මානසිකත්වය. දැන් අපි එයාට කිව්වොත් ඔය රූපයක් කියලා ව්‍යවහාර කරන්නේ රුප්පණේ. අන්න අතනින් අදහසක් ගන්න බලන්න. රුප්පණ.
එතන මට තේරෙනවා වෙනස. රුප්පණේ කියන්නේ ක්‍රියාවක්, රූපය කියන්නේ නාමපදයක්. එතන ලොකු වෙනසක්
නාම ඔව් නාමපදයක් කියන්නේ දෙයකටනේ අපි නාමපදයක් දෙන්නේ.
ඔව් යමක් දෙයක්.
යමකටනේ. යමක් කියලා ගන්න බෑ නේද රුප්පණ කියනකොට.
රුප්පණ කියලා හිතේදුවොත් එතෙන්ට යමක් කියන්නේ
නැහැ. ඔව් ඒක රුප්පණ කියන්නේ ඔන්න දැන් මතුවෙලා පේනවා නේ, සකස් වෙනවා වගේ එකක්. ඒ වගේ පෙන්නුම් කරනවානේ. ඒක හැබැයි ඇහැටම විතරක් දාගන්න එපා, ආයතන හයටම ওই කතන්දරේ තියෙන. හරි.
එහෙමයි.
එතකොට බලන්න ඔය මැසින අදුරුවන් මොන වයින්ද රුප්පණේ වෙන්නේ කියන එක පෙන්නන්නනේ. කේන රුප්පති. කේන රුප්පති කියන්නේ මැසින අදුරුවන්ගෙන් කතාව එන්නේ පිපාසයෙන් බඩගින්නේ. අවයින් රුප්පණේ වෙනවද? දැන් මොන වයින් කියනකොට දැන් අපේ ලෝකෙට අයිති අපි දන්න දෙයකින් කියන්න ඕනනේ. එතකොට අපි දන්න දෙයේ එකක් ඔතන උදාහරණයකට ගන්නවා මොන වයින්ද කියලා. නැත්නම්
මොන වයින්ද කියන එක අදාළ වෙන්නේ නැහැ නේද ડોක්ටර්?
ඒක අදාළ වෙන්නේ නැහැ මොන වයින්ද කියන එක රුප්පණේ නෙමෙයි. ඒ නිසා රුප්පණේ.
ඒ නිසා
කුසගින්න නිසා රුප්පණය බලන්න. කුසගින්න නිසා මන අපට රූපයක් ලැබෙනවද කියන්නේ? ලැබෙනවනේ. ඔව්. මේ රසින දුරෙක් කනකොට රූපයක් ලැබෙනවනේ අපිට.
ලැබෙනවා.
අපිට ලැබෙන්නේ රූපේ.
ඔව්.
ඕන අතම දුරෙක් කන. අතයි මදුරුවයි දෙන්නම ලැබිලන්.
ඔව්. රූප දෙකක්.
ඔව්. දැන් ඔතන රුප්පණය. ඒ කියන්නේ අතයි මදුරුවයි මතු වෙනවානේ.
ඔව්. ප්‍රකට වෙනවා.
ආ. ප්‍රකට වෙනවා කියනකොට ඒ මතු වෙනවා කියනකොට මතු වෙනවා සරස් වෙනවා. දැන් අත තියනවා කියන එක නෙමෙයි. වෙනවා. අනේ දැන් දේ දුන්නා මතු වෙනවා. හරි. දේ දුන්නා එතෙන්ට ගියත් හම්බ වෙන්නේ නැහැනේ. ලං වෙන්න බෑනේ. විද්‍යාමාන වෙනවා කියන්නේ. ආ විද්‍යාමාන වෙනවා පෙන්නුම් කරනවා. හරි. පෙන්නුම් කරනවා කියන්නේ දැන් ඒක කියනවා නෙවෙයි. එරම.
මෙලිබු ස්වභාවයක්.
මෙලිබු ස්වභාවයක්. පේන ගොඩ. හා. කියනවා වගේ පේනවා. පේන ගොඩක් කියන්නේ ඒක.
ආ.
ඒ වුණාට ඇල්ලලා බැලුවොත් අහු වෙනවද හිස්? ලැබෙන්නේ නැහැ. ලං වෙන්න බෑ. හරි. ඔක පේනවා කියන එක දැන් ඇහැට විතරක් ගන්න එපා. ඇත්තටම ඔය දෙනීම කියන එක අපි දැනුවත් වෙන ගතිය නෙවෙයි කියන්නේ. මට යමක් වෙනවා කියන එකයි ඔය කියන්නේ.
ආයතන හැටම යොදන්න පුළුවන්.
ආයතන හයටම යොදන්න පුළුවන්. ඒකට ආයතන හයෙන්ම ඔය ස්වરૂපය කියන එක මතුවේ.
එහෙමයි.
යමක් කියන රූප කියන ඒවා මතුවේ. හැබැයි මේ මතුවෙන ඒවා මෙන්න කියලා පෙන්වන්න පුළුවන්ද? තියනවද?
දැහැට
කියන්න පුළුවන්. දැහැ. හරි.
ඇත්ත කියන්නේ.
ඔව්. අර හීනයක් පේනවා වගේ නේද? ඒක කියනවා කියලා අපිට කියන්නේ ආයේ අපේ මත්තම තමයි ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන එක. දැන් ඔය රූපණ වෙන තමයි හිතන්නේ දැනගන්නේ. මම දැන් සද්ද ඇහෙනකොට බල්ල බුරනවා කියලා දැනගන්නවානේ. බල්ලා බුර. දැන් ඒක මෙන්න කියලා පෙන්වන්න තව කෙනෙකුට පේනවද?
තව කෙනෙකුට පේන්නේ නැහැ.
පේන්නේ නැහැ. පෙන්වන්න බෑනේ ආයතන වලට ගෝචරද? ගෝචර නැහැ. ඒ ඔක රූපයක් යමක් කියලා කියන්නේ කොහොමද? රූපණ. හරි. එතකොට තියෙන ශරීරයකට දැනෙනවා කතාවක් නෙමෙයි. දැනීම නිසා නේද අපි ශරීර කිවි.
එහෙම.
නම දුකේ කනකොට මොකද වෙන්නේ? ඔන්න දැනීමක් නේද? වේදනාවක් නේ ඉස්සෙල්ලා එන්නේ. හරි. ඒ වේදනාව අඳුරා ගන්නවා. ඒ අඳුරා ගන්න එක ගැන විතර්ක කරනවා. විතර්ක කරලා ඔහොම තමයි ආන්නේ නඳුරුවේ අත පනෝ. නේද? දැන් දැනීමේ තියෙන එක නෙමෙයි විතර්කෙට නේ අහු වෙලා තියෙන්නේ. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදානං පුරි සම්පපංච සංඥා සංකා සමුදාචරංති අතීතානාගත පච්චුප්පන්නේ සුචක්කුඤ්ඤේ සුරූපේසු අනේ ප්‍රපංච බවට පත් වෙනවා. ප්‍රපංච කියන්නේ අතීතානාගත පච්චුප්පන්න මනෝහත් චක් විඤ්ඤේ රූප වෙන්න පුළුවන්, සෝත විඤ්ඤේ සද්ද වෙන්න පුළුවන්, මනෝ විඤ්ඤේ ධම්ම වෙන්න පුළුවන්. දැන් දැන් ඔන්න ප්‍රපංචේ හදලා අතීත අනාගත වර්තමාන අත්දකින්න පුළුවන් දෙයක් කරලා. කියන දෙයක් කරලා. කියන කියනකොට ඇත නැත ඇසුරු වීමට ඇවිල්ලා. ඇත හෝ නැත. මේ. අනිත් ආයතනකින් බලන්න පුළුවන් ඒක තියනවද නැද්ද කියලා. එහෙමයි. ඔන්න ඕක තමයි සත්‍යභාවය සමුදාච්චරණ.
තේන දෙයන්න බලනවනේ මතුරුවක් ඇතන ඉදිමෙලාද එහෙම කියලා බලනවනේ.
අන්න හරි. එතකට මඳුරුවද කාලා තියෙන්නේ මඳුරෙන් නිවේයිද ඇත නැත ඇසුරු වෙනව නේද?
ඔව්.
ඒක බලන්න කලින්ම හිතට ඒක ඇවිල්ලා ඉවරයි. දැන් ඉවරයි නේ. ඒකනේ බලන්නේ චෙක්
කරලා.
කොට ඒ බලන්න ශරීරයේ මතු වෙලා නේද?
ශරීරයේ මතු වෙලා.
දැන් ඒ පේනවද මැසින් අඳුරුවන්ගෙන්? එතන මතක තියාගන්න ඒ සූත්‍රයේ ශරීරය හැදෙන හැටි කියලා නැහැ. මචින්ද රූපණය. මැසින් අඳුරුවන්ගේ රූපණය. අපේ ශරීරය හැදෙන හැටි කියව ශරීරය කියනවා. රූපනේ තියනවද රූපේ?
රූපනේ රූපයක්
නැහැ. ඔව්. එහෙනම් ශරීරයේ හැදෙන හැටි කියලා අපි දාගත්තට සූත්‍රේ නැහැ ශරීරයේ හැදෙන හැටි. ශරීරයේ හැදෙන හැටි කිව්වොත් ශරීරයේ තියෙන්නේ නැහැ. හැදෙන හැටි කියන්නේ.
ශරීරයේ තිබුණ රූපනේ නැහැ, රූපනේ තිබුණ ශරීරයේ නැහැ.
මම ගන්න පුළුවා. එතකොට ඒ ඔන්න ඒ රූපණය පිරිසිඳ ප්‍රඥාවට අහු වෙනකොට ශරීරේ ලැබෙන්න පුළුවන්.
ලැබෙන්න
පුළුවන්. ඕනම රූපයක් ලැබෙන්න පුළුවන්. ඕනම රූපයක් ගන්න. උපති එක්කෝ තස්මා රූපන්ති උච්චතේ. හා. අපි දන්න ඕනම රූපයකට අදාළයි නේද?
එහෙමයි.
එතකොට ඒ රූපය රූපයෙන් ඈතර වෙන දර්ශනයට නේද වෙන්නේ? දෙය කියලා පණවන්න විදිහක් නැහැ රොප්පණ ක්‍රියා ක්‍රියාවේ කොහෙද දෙයක් ක්‍රියා කියලා තේරුම් ගන්න පහසු වෙන්න ක්‍රියාව කියලා කියන්නේ ඒක ක්‍රියාව කියලා දෙයක් තියනවා නෙවෙයි ඈ දෙයක් එක්කයි ක්‍රියාව කතා කරන්න තියෙන්නේ දැන් වතුරේ බල්ලා එක්කයි වතුරේ බල්ලා සකස් වෙන හැටි කතා කරන්න තියෙන්නේ හැබැයි සකස් වීම දකින්නකොට වතුරේ බල්ලා ලැබෙන්න බෑ
ක්‍රියාවට වඩා සකස් වීම කියන දේ තමයි අපි තේරුම් යන්නේ.
ඔව්. අන්න. අනේ ඒක තේරුම් යනවා නම් වැඩිය හොඳයි. ඒක තමයි දහම. සමුදය. සම්පූර්ණ සමුදය.
ඔව්. පංච උපාදාන ස්කන්ධයේ සකස් වීමනේ අපි දකින්නේ. ඒ වගේ දෙයක් නේද?
ඔව්. අපි දකින්නේ පංච උපාදාන ඛණ්ඩයේ සකස් වීම. අපස්සී පංච උපාදාන ස්කන්ධය කියන එක දකින්නේ.
ඔව්.
පංච උපාදාන ස්කන්ධේ උපාදාන කරපු රූපේ තියෙනවානේ. ඔය රූපේ හැදෙන හැටි අපි බලන්න.
ඔව්.
හැදෙන හැටි නිසායි ඕක තියෙන එක පේන්නේ.
ඔව්.
රූපණේ නිසායි ඔය කතාව.
එහෙම.
නේද?
එහෙම.
ඒ අපිට පංච උපාදානස්කන්ධ දෙන්නාට බුදුහාමුදුරු ඔය පහම නිකන් මේ ක්‍රියා පහක් බවට පත් කරන දේවල් නෙමෙයි.
එහෙමයි.
රූපන වින්දන පඤ්ඤානන
සංස්කාර
විඥාන.
එහෙමයි.
දැන් දේවල්ද ක්‍රියාද?
ක්‍රියාවල් පහ.
ක්‍රියා ක්‍රියා කියන්නේ සකස් වීම. සමුදේ.
සමුදේ.
ආ සකස් වෙනවා සකස් වෙනවා. හැදෙනවා. සමුදේව 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 කියලා මේ ලෝකෙම දකින්න
සමුදේව සමුදේ වෙන සැලම දකින්නකොට සමුදේ කියලා කතා කරන්න බැරි වෙනවා.
එන්න සමුදේයි වය. සමුදේ වියනොහෙක්ක කියලා ඥානය තමයි ඒකත් අපි. නිරෝධේ ඥාන. සමුදේ ඥානය එන්නේ නිරෝධේ ඥානෙ.
හරි.
ඔව්. ඒකට ඔබ දෙයක් වුණා නම් දුක. ලෝක දකින්න එක නිවනට හොඳ නිරෝධේ මාර්ගය. ඥාන හතරක් නේද?
ඥාන හතරක්.
ඔය හතරෙන් එකක්වත් පෙරපසු වෙන්නේ නැහැ. ඔය එක සිද්ධිය. ඒ ඔන්න ඔය කියනවා සම්මා දිට්ඨිය කියලා ඔය දැක්කත්. ඒ ඥානෙට
කියන්නේ
ඒ යෝනිසෝමනසිකාරේ හින්දා තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. යෝනිසෝමනසිකාර වෙන්නේ කොහොමද? සද්ධර්මය ඇහෙන්න ඕනේ. ඒකට අනුව විමසන්න ඕනේ. සද්ධර්මය ඇහුන්නේ නැත්නම් ඕක දැක්ම එන්නේ නැහැ. ඒකට අනුව විමසුවේ නැත්නම් ඒ දැක්ම එන්නේ නැහැ. ඥාන හතරේ ඉන්නේ.
එහෙමයි.
ඒකයි කල්යාණ මිත්‍රයාට යොමු වෙන්න ඕන බුදුදහම. බුදු කෙනෙක්ගේ දහමට අනුවම විමසීම වෙන්න ඕන. අරතෝ ගෝසය යෝනිසෝමනසිකාර
තමයි නේද ડોક્ટર ගයි දැන් අපිට හැම තිස්සෙම ඔබතුමා හයිස සමිලාන්තේ ඔක්කොම ලා කියන්නේ විමසන්න විමසන්න කියලා දැන් ඕක තමයි විමසීම නේද
ඉන් ඇහෙන්නේ ඒක තරතෝකෝ යෝනිසෝ මනසිකාර
මදහුනේ
ඉන්නේ නැහැ. විචක්ෂණය කියන තැන නේද? මේ තමයි මම දැන් කියන්නේ. ඔය ඕනේ එකක් දාන්න පුළුවන්. විචක්ෂණය වෙන්නේ දහම සද්ධර්මය ඇහෙන්න ඕනේ. ඔව්. ඒ කියන්නේ මේකේ
කියලා
බලන්න හැටි නේද? ඔව්. මම විචක්ෂණය කරනකොට කී කියා කිව්වට ඒක වෙන්නේ නැහැ. හරියට දහම ඇහිලා අනුගත වෙන ඒකට අනුව වෙනතන. අපිට ඕනන් දිහට විමසන එක නෙමෙයි මේ. ඒ ඇහෙන දේට අනුව බුදුහාමුදුරෝ කියන දේට අනුව විමසන. අපේ අදහස් ඒක කොහොමද විචක්ෂණේ?
දැන් ඒක තේරෙලා තියෙනවා ડોક્ટર ආවි. ඔබට පැහැදිලි. ඒකම කරුණායි. මේ බලන අවබෝධයම වේවා.
හොඳයි, තේරුම් ගන්නයි.
ඩොක්ටර් රාහි තව ප්‍රශ්නයක් තියෙනවා මට අවසරද?
ඔව් ඔව්.
දැන් ඩොක්ටර් රාහි දැන් කායanusasanam කරගෙන යනකොට කාය නොදැනෙන අවස්ථාවලදී අපිට කායanusasanamක් කරන්න බැරි වෙනව නේද?
අන්න. එතකොට කියන්න පුළුවන් ද කායanusasanam කරනකොට කාය නොදැනෙනවා?
නෑ එහෙම කියන්න බෑ.
කායත් එක්කත් තමයි කායanusasanam. එහෙනම් දැන් කය නැති කරගන්න එපා. මේ සියල කය ගැන හදට බලන්න.
මේක තමයි සමහර අවස්ථාවල
කායන පස්සනාව කියන්නේ කායන පස්සනාව කියන්නේ මොකද්ද? කායේ.
කායේ.
කායේ. කායෙහි කායන පස්ති කියලා කියනවා.
ඔව්.
කායෙහි කියලා දන්නේ නැත්නම් එහෙම එකක් නැත්නම් අරූපාවචරවල ඉන්නව නම් දැන් කය කියලා ලැබෙන්නේ
නැහැ. ලැබෙන්නේ නැහැ.
මම කොහොමද කායනුපස්සනාව කරන්නේ? අරූපාවචර බ්‍රහ්මය කොහොමද කායනුපස්සනාව කරන්නේ කියලා බලුවන් නම් කියන්න.
ඒකවලට කරන්න බෑනේ කයක් ලැබෙන්නේ
නැහැ. ඔව් ඉතින් කයක් ලැබෙන්නේ නැති කරගන්න එපා සමාධියට ගිහිල්ලා.
ඔව්. එතකොට මට පොඩි ප්‍රශ්නයක් ඇතුළේ තියෙනවා. සංසකච්ඡාවේදී කියවෙනවා කායනුපස්සනාව හරියටම වැඩුණොත් කය දැනෙන්නේ නැහැ කියලා. එතකොට ඒකයි මේකයි පටලැවෙන එක නේද?
දැනුණ කය මොකද්ද? දැනෙන්නේ නැහැ කියලා නෙමෙයි ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ.
අහ් ඇසුරු වෙන්නේ නැහැ වට තේරුම් ගත දැනෙන්නේ නැහැ කියලා.
වෙන මාත් අනිත්‍යෝච. අනිත්‍යෝච විහෙර. ඔව්.
එහෙමයි.
දැන් ඇසුරු වුණ කයෙහිනේ දැන් අනුපස්සනාව කරන්නේ.
එහෙමයි.
ඇසුරු වුණේ නොදන්න කමතනේ.
එහෙමයි.
දැන් ඔන්න ප්‍රඥාවෙන් දකිනකොට මේක සුදු වෙන්න බැරිද?
ඇසුරු වෙන්න බෑ. හැබැයි කය තියෙන බව දැනෙන්න පුළුවන්.
ඒ දැනීම කියන්නේ කයද? අන්න ආයෙ විමසන්න. දැන් අවතුමී අර පටන් ගන්නකොට ඇහි කයටනේ දැනෙන්නේ කියලා. කයට දැනෙන්නේ. කයක් තියෙන්නේ ඉතින්. පොනේ කය.
එතනේ දැකීම කය නෙවෙයි කියලායි මම තීරණය කරගන්නේ.
නැක් කය නෙවෙයි නෙවෙයි. කයක් ආපු හැටි බලන්න. දැන් ඇවිදිනකොට මං කියේ කකුලයි පොළවයි ආපු හැටි බලන්න කියලා. අපි හිතන්නේ කකුලයි පොළවයි තිබුණ හින්දා දැනුණා කියලානේ. පටන් ගන්නකොට. දැනීම නිසා නේද කකුලයි පොළවයි එතෙන්ට දාගත්තේ?
එහෙමයි. දැනීම ඔස්සේ තමයි මේ ප්‍රත්‍යක්ෂණය වෙන්නේ.
අනේ රූපණයක් නේද එතකොට. කකුල පොළව කියන්නේ රූපණයක්. දේවල් නෙවෙයි. අපි එකතු කරන ඒවනේ නේද?
එතන දැන් අපි මේ විදිහට සිතුවත් හදන්නේ නැහැ ડોක්ටර්. මේ පණවගත් කරක් නියන්තමට ලැබෙන්නේ.
අනහයි. පණවා ගත්තා කියන්නේ මොකද්ද? වෙන කෙනෙකුට ඒක ලැබෙනවද?
වෙන කෙනෙකුට ලැබෙන්න බෑ. තමා දකිනවා හැබැයි.
ඔව්. දැන් ඒ රුප්පණ නේ එතකොට.
හරි. අපිට දැන්
තේරුණා. ඒක ගියන එකට වටිනකමක් දෙන්න පුළුවන්ද? මෙන්න කියලා ලං වෙන්න පුළුවන්.
බෑ.
උපයෝපාදාන
දකින.
ඔව්. උපයෝපාදාන වෙන්න බෑනේ. ලං වෙන්න අල්ලගන්න බෑනේ.
ඔව්.
ඒ කියන්නේ මොකද්ද? න උපේති. න උපාදීය.
ඒක හරි හොඳටම තේරුණා ඩොක්ටර් බාරු පිස්සෙත් දෙනවා එතන එකපට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් විටින් විඩෝ ප්‍රශ්නේ මට ඇති වුණා අර පුළු මොහොතකට කයනද මේ යන තැන්වලදී මට ගැටලුවක් ඇති වුණා දැන් මොකද්ද මේ වෙන්නේ කියලා ඒකෙන් මට
දැනෙන්නේම නෙවෙයි වරද්ද ගන්න එපා ටිකක් පරිස්සම් වෙන ආයේ දැනෙනකන් ඉඳලා බලලා හරි ආයේ බලන්න මොකද මේ දෙන්නේ
ඒක නිමේෂයක් විතරයි අපමණ ඒක
ඇත්තටම නෑ නෑ දැනීමක් තියනවා දැන් ආනාපාන සතියේත් නෑ හිතට දන්නවා හුස්ම දිහා බලා ඉන්නකොට හුස්ම නදනින වෙලාවක් එනවා
එහෙම
ඒක වෙන්න මේ දහම ඇහිලා දැකලා තියෙන්න ඕනේ ඕන කෙනෙක් හුස්ම දිහා බලාගෙන ඉන්නකොට හිත එකඟ කරගන්න
ගොඩක් දෙනෙක් කරන මේ බුද්ධ ධර්මයෙන් පලෝ කරන නැති කට්ටියක්.
ඔව් ඒක මේ ශාසනේ ආනාපාන සතිය නෙවෙයි. එහෙම වැඩන ආනාපාන කෙකුත් තියනවා නැහැ කියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔව් ඒ නොදැනීම නෙමෙයි මේ බුදුදහමේ මේ පරමාර්ථය. හරි.
එහෙම.
නොදැනීම රන්නේ තීර්ථක ගිහින් අසඤ්ඤතලයට යන අනදැක්කය. ඒක නෙමෙයි දහම්. ඒක ප්‍රඥාව අවදි වීම නෙවෙයි. ඔන්න මට දැන් කය නදෙනේ යනවා. ඒක තමයි මේ මගපල කියලා ඊළඟට ගන්න. ඇත්තටම නදෙනේ යනවා. හිත දිහා බලන් ඉන්නකොට හිතක් නැහැ කියලා ඉතින් මොකද දැනෙන්නේ නැති වෙනවා. හැබැයි ඒක මේ බුදු දහම නෙවෙයි.
ඒක මම වැඩිපුර මැකේ මගේ යාළුවෙක් ඉන්නවා ওই තැන. එයා දෙකටම කය නැහැ එයාට. කයරි පස්සේ පටන් ගන්න බෑ.
ඒකේ ඕක මම අත්දැක්කම මේ භාවනා කරන කල දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ මම උපදෙස් දෙනකොට කතෝලිකය එහෙම ඇවිල්ලා දැන් ආනාපාන හද අපේ අයට වඩා හොඳට ඒගොල්ලෝ කරනවනේ කොහොමද? අපේ අය ඉතින් ඕනවට එපාවටනේ කරන්නේ. ඒගොල්ලන්ට හරියට ඕන නැතෙනේ යෑමට එනවා. සමාධිගත වෙනවා. එතකොට මට ආපු ප්‍රශ්න දැන් ඒවා මඟපල නම් ඒගොල්ලන්ට මේක වෙන්නේ කොහොමද? දහමක්
සත්‍යදායක
නැහැ. ඔව් දහමක් ඇහුන්නේ නැහැ නේ මං කියේ මෙන්න මේක කරන්න කියලා විතරයි. ඒක කරනවා නේද?
ඔව්.
එතකොට අද්දකි. අපේ ඇගේ ධාන වලට වඩා ඒගොල්ලෝ ඉක්මනට ධාන වඩ.
ඔව්.
ඊපස්සේ කිව්වහම ඉතින් අර ඕනේ අපි ඉදර්ශන කියලා හිතාගෙන ඉන්න චිත ඒ කාලේ තිබුණනේ ඔය නාම රූප වින් කරනවා නැතිවීම බලනවා හේතුඵල බලනවා ඔය ටිකත් ඒගොල්ලෝ කරා ඒ කලාට මට ප්‍රශ්නේ තිබුණේ මෙතන මොකද්ද ඔය ප්‍රශ්නයක් තියෙන්නේ මේ බුදුදහම ඇහිලා කියන එකට එන්න පුළුවන්ද අපි අපේ අර්ථය දැම්මට ඒක ගලපන්නත් පුළුවන් හරි මේ නාම රූප අනිත්‍ය හේතුඵල ඔක බුදුදහමනේ ඒකනේ බැලුවේ කියලා දාගන්න පුළුවන් හැබැයි ඊට වඩා මේක නෝනින් වෙනසක් නෝන බුදු කෙනෙක් වෙන්නන්නේ මේක. ඒක බැලුවොත් මේ ඕන කෙනෙකුට දකින්න බලන්න පුළුවන් මොමලේසියෙන් එන එකක්ද මේ බුද්දේ කියන්න නම් බුදු කෙනෙක් ඕන. ඒ හිත දිහා බැලුවම ඒ හිත අතර ගැප් එකක් දකින්න එක මොකුත් නෑ කියලා දැක්ක. ඕක කියන්න බුදු කෙනෙක් ඕන නෑ මේ. ආමන්නේ ඕක කරන ඕන කෙනෙක් තවත් දකින්න බුදු. ඕන කෙනෙකුට කියන්නේ හොඳට හිත. ඒකට යමු උනත් එකඟ වුණා. කොට එන දහමන්ද බුදු කෙනෙක් වෙන්නන්නේ ඕක කරපු අය එදා කාලේ හිටියේ නැද්ද කියලා අහන්න වෙනවනේ. අපි මේ බුදු දහම කියලා කියන්නේ අන්න තීර්ථක වඩපු එකද කියලා ප්‍රශ්න කරනවා. බුදුහාමුදුරුවෝ දීපු එකද? එහෙනම් ඒ තමන්ගේ අත්දැකීම් වලට දහම ගලපලා හරියන්නේ නැහැ. ඒතන කරන්නේ තමන්ගේ අත්දැකීමට දහම ගලපනවනේ වචන දෙක. කොහොමද සක්කාය දිට්ඨිය දුරුවේ? මම අත්දකින එක වෙන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක හරි සතුටකුත් වෙනවායි. ඒ තව තව පරිස්සමින් දහම ඇහුවොත් අර යෝනිසෝමනසිකාරය වුණාද නැද්ද කියන එක බලන්න පුළුවන්. ඥාන හතර ආවද නැද්ද? පටිච්ච සමුප්පන්න බව දැක්කද? සංකත බව දැක්කද? නේද? පටිච්ච සමුප්පන්න බව දැක්කම දහම දැක්කනේ බුදුන් දැක්ක. ඔතන
තමයි සත්‍ය ඒ පනනගත්ත කය කියන එක මම extra විචක්ෂණයකට භාජනය කරේ නැති කාලයක් තිබුණා. ඒ කාලේ මට ඒ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබුණා. හැබැයි දැන් නම් ධර්මයට සමාද වෙන නිසා දෙද්ද වෙන්න මේ ඒක දිහිලා යනවා. අර ආනාපානේ නොදැනෙන තැනක කියන තැන ඒක extra ලොකු මේ දෙයක් විදිහට මම ගණන් ගත්තේ නැහැ. මොකද මේ 50 සතිපත්තිපත්තිට කියන එක දැනගත්තට පස්සේ
දැන් තව විදිහකට කිව්වොත් ඔන්න දැන් මේ මොහොතේ හුස්ම දිහා බලන්න. ඉහළ යනවා පහළ යනවා හොඳට දැනෙනවනේ.
දැනෙනවා.
ඔන්න ඔතනයි විදර්ශනේ දෙනවා.
එහෙනම්
මොයක් පායේ? ඔතේ තෝය ආස්වාදකයි. පායේ කායනුපස්සී විහෙරද කියන්නේ. එතකොට ඒක ඉක්මවා යනවා. මේක රුප්පණයන්නේ කියලා
තේරෙනවා.
මේක රුප්පණයන්නේ මේ රුප්පණයකටදී මේක කියලා කිව්වා. මොකද්ද ලැබුණේ? රූපයක් ලැබුණා. ආස්වාසකය කියලා එකක් ලැබුණේ. ආස්වාසකය කියලා රූපයක් ලැබුණේ රූපණය දකින්න නැති හින්දානේ. අනිහා ඒ දෙන්න නැති හින්දානේ. අර වතුරේ බල්ලෙක් ලැබුණා වගේ නේ මේ ආස්වාසකයක් ලැබුණේ.
එහෙම.
ඔන්න ඕක එන්නවා. මේ වතුරේ බල්ලෙක් ලැබුණා වගේ නේ මේ වාඩිලා ඉන්න කයක් ලැබුණේ. නෝය දර්ශනේ. එතන දකින්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න බව.
එහෙම.
නොදන්න කම අඥාන කම හින්දා තියෙනවා සකස් වෙන. නේද?
එහෙම.
ඥානේ යෙදුනන ඉමස්මින් අසති නිදන්නවා. ඒක හටගත්තු දෙයක් නැති වෙන කතාවක්ද මේ
කියන්නේ?
නෑ, හටගන්නේ නොදන්න කම. ආයතන කියලා කියන්නත් ඕනේ නෑ නොදන්නකම් අවිද්‍යාව.
දැන්
මොනවද කියලා දාගන්න ඕනේ
නෑ. මන ආයත කියලා කියනවා ඒ සමහර වෙලාවට කාය ආයතේ වෙන්නේ නැතුව මන ආයතේට ගිහිල්ලා වැහැල හැප්පීම් වෙනවා නියතන මොළදී දැන් ඒක අඩු වෙලා ගිහිල්ලා එතකොට ආයතන මුලාවක් මම උදේ ඉගෙන ගත්තා.
හරි, ඔක තව ටිකක් බලන්න. ඇයි මේ ආයතන කියලා කිව්වේ? ඇයි ඇහැ කිව්වේ? ඇයි මන කියලා කිව්වේ? ආයි වතුරේ බල්ල අල්ලගෙන.
එහෙම
ආයතන
කියන්නේ. ඒක තමයි මොඩර්න් එක. තේරුම් ගත්තා.
ඔව්. එතකොට ආයතනේ මුලාව කියලාවත් කියන්න බෑ. මුලාව නිසා ආයතන.
ඒක තමයි.
ආයතන ගැන කතා කළේ ආයතන දෙයක් වුණා හින්දානේ යමක් වුණා හින්දා.
එහෙම නේ අපෝජයන්
කරනවා. අර බුදුහාමුදුරුවෝ වෙන්නේ පන්සාව නිසා ආහාර. ආහාර නිසා සබ්දය. සම්ද මූලිකා සබ්දේ ධම්ම.
එහෙම
අපි ධම්ම ටික ඉස්සෙල්ලා දාගෙන ඒක හින්දා ඡන්දේ කියන එක හින්දා තණ්හාව කියන ද මූලිකා අබ්බේද අබ්බේ ධම්මා කියනකොට ඔක්කොම අයිතිය
එහෙම
කොට අවිද්‍යාව අවිද්‍යාව නිසායි සංසාර කෙටියෙන්ම කිව්වොත් ඔච්චර ගන්න ගම නිසායි සකස් වීම එතකොට ඒ සකස් වීමේ වය ගන්න ගම නිසා නම් සකස් වීම ගන්න කමක සකස් වීම කතාවක් තියෙන්නේ ඒ දෙන්න බෑනේ අන්න සමුදේ වය දක්න ඕක සතර ඥානයක් නැතුව ඕක දකින්න පුළුවන් නිරෝධය සමුදය සමුදය දැක්කා වගේ නිරෝධය නිරෝධය දැක්කා සමුදය ආවෙ නොදන්නකම නිරෝධය ඇත්ත නොදන්න කමටයි සකස් වීම දැන් මතක තියාගන්න මේ මුකුත් නෑ කියලා කියනවා නෙවෙයි
ඒක හොඳට තේරුම් ගන්නට දැන් මේ තව පොඩි වචනයක තේරුම මට හොයාගන්න පුළුවන්ද? මම අර පොත කියවනවා මේ අපේ ස්වාමීන් වහන්සේගේ අර බික්කවේ බුද්ධ වචනං බික්කවේ බුද්ධ වචනං ඡන්දසෝ ආරෝපේ සබ්බං කියන තැන මේ ඡන්දසෝ කියන වචනේ කොහොමද මම තේරුම් ගන්නෙ?
ඒකට මට ආපු අදහස නම් මේ කියන්නේ ස්වාමීන් වහන්සේ කියපු යන්නේ ඡන්ද මට එන අදහස තමයි ඡන්ද මූලිකා සබ්බේ ධම්ම. ඒ කියන්නේ අපේ අපේ කැමැත්තට එන අපි දාගන්න ඒවා තියෙනවානේ.
එහෙමයි.
අන්න ඒවා ටික ආරෝපණය කරන්න එපා මේ බුද්ධ වචන. මේ කියන්නේ මේ කවි කියන. ඒ ඒ ඕක මගේ අදහසක් විතරයි ආ. ඒකේ වැරද්දක් තියෙනවා මම බාරේ. සංඥාන්ත කිව්වා කියලා නෙමෙයි කියන්නේ. ආ. මට තේරෙන්නේ ඕක නැතුව මේ වෙන භාෂාවක් භාෂාවක් කිව්වත් එන්නේ අපේ මේ අත්තිය
වලට. දැන් මම බැරි ඡන්ද කියන එක යම් තේරෙන ඡන්ද සෝ කියන්නේ මොකද කියලා.
ඡන්දස ඡන්දස
සිංහලෙන් ඡන්දස
ඡන්දසට නගන්න. අපිට කැමති කැමති විදිහට මේක කියා දෙන්නේ නැහැ යන්න. එපා කියන්න කියන්න කියන්නේ අපේ අදහස් ආරෝපණය කරන්න එපා ඒ බුද්ධ වචනේ විකෘත කරන
ඒක දැන් හොඳට තේරුම් ගත්තා අපේ වචන ගන්න බෑ කියන එක
ඔව් දැන් අපේ වචනේ ඕනම භාෂාවක්
භාෂාව කියන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා භාෂාවේ
දැන් අපි භාෂාවට දාන්නේ ඇයි ව්‍යවහාරයක ධාර්මයේ සංඥාවක් ආපු හින්දා නේද? අනේ සංඥාවේ ඉපාකෙන් ව්‍යවහාර.
ඔව්.
ඒ ඕක කරන්න පුළුවන්ද මේ 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 ඊතර වෙන දහමක් එක්ක? දැන්
මේ ස්වභාවයෙන් සංඥාව ගන්න කියලා අපිට කියලා තියෙනවා.
ඔව් ඉතින් මේක කොහොමද කියන්නේ? ඔව් මේක අපිට කියන්න බෑ ඔබ බුදු කෙනෙකුට විතරයි මේ හැකියාව තියෙන්නේ කස්මාන්න හැකියාව ඒ වචනයට දාපු ගමන් වෙන මොකක් හරි අල්ල ගන්නවා ඇයි අපේ හැම වචනයකම මේ ලෝකේ අදහසක් තියෙන්නේ අනිත්‍ය කියන එක අපේ අදහස දානවා මේ ඇති වෙන නැති වෙන නැත්නම් වෙනස් වෙන ඕක නෙමෙයි මේ කියන්නේ පෙර වෙයි සංකත බව පටිච්ච සමුප්පන්න බව
ඒලාගේ ගොඩක් කල් හිටිය නිසා මට හොඳටම තේරෙනවා දැන් නැත්ත.
අපේ අදහසට දදා බුදුහාමුදුරෝ කියන්නේ අනිත්‍ය බලනවා කිච්චා මේ ඇති වෙනව නැති වෙනව බල බල හිටියට බුදු දහමෙන් මොසමවත් ලැබෙන්නේ නැහැ.
එහෙමයි.
කරන්නේ කියන්නේ. පටිච්ච සමුප්පන්න බව දකින්න බෑ. පටිච්ච සමුප්පන්න බව නම් ඉතර වෙන්න ඕන. ආයි කිසිම කතාව මේ හටගන්න නැති වෙනවා කියලා විස්තර දෙන්න පුළුවන්. ඔව් අර වතුරේ බලලාගෙන විස්තර කරන්න යන. සතර මහා ධාතුන් හැදිලා තියෙන මේ තද ගතිය තියෙනවා.
ඔන්න.
පඨවීන් පඨවිතෝ මඤ්ඤති විස්තරය කියන්නදී.
සර් මට ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්. අහන්න.
සර් සමා වෙන්න ඕන සර්. මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒක තමයි එදත් අහන්න හිටියා සර් මට බැරි වුණා සමා වෙන්න. සර් අර ඩිස්කෂන් එකක් දාලා තිබ්බා. ඒ ඩිස්කෂන් එකේදී මං අහන් ඉද්දි මට ආපු ප්‍රශ්නේ තමයි ඇයි සර් එතනදී ඒ මෙතෙන්ට ඇවිල්ලා නැවැත්තුවේ මේ ඒ සර් නවත්තපු තැන ඇත්තටම දෘෂ්ටිගත වෙන්න පුළුවන් තැනක් නේද දෙවැනි එක මට ඊළඟට ආව තුන්වැනි ප්‍රශ්නේ ඒක එහායින් හිතුවොත් තව ටිකක් ඉස්සරහට හිතන්න ඕන නේද කියලා මං එහෙම කියන්නේ සර් ප්‍රායෝගිකව ඒ සතර සම්මන්ත්‍රණය ගෙනහලා අතාරපු තැන සමා ප්‍රායෝගිකව ඇහෙනවා දකින්නවා හරි දැනගන්නවා හරි කියලා කියනවා නම් ඒක පෙර ඇසුරක්නේ පෙර ඇසුරක් නැත්නම් පෙර ඇසුරකින් තමයි මේ තේරෙම කියන්නේ පෙර ඇසුරක් නෙමෙයි නම් එහෙම කියන්න බෑ හැබැයි මේක පෙර ඇසුර කියන්නේ මේක පුහුණු පෙර ඇසුරට දාලා පුරුදු කරොත් එතෙන්ටත් ධර්මය ගැළපීලා කුමන හෝ ප්‍රතිපදාවක් වැඩෙන්න පුළුවන් හැබැයි ඒක පෙර ඇසුර එහෙම නැත්නම් පෙර නිමිත්ත කියන නිත්‍ය සංඥාව කියන එකෙන් මිදෙන්නේ නැහැ. ඊතකොටස මන්ට හිත මගේ අතුලාන්තෙන් කතා කරලා කියන දේ තමයි පෙර ඇසුරක් කියලා දැක්කා කියලා එතන සම්මාදිට්ඨිය ආවහෙම නෙමෙයි. මං එහෙම කියන්නේ සර් පෙර ඇසුර එහෙම නැත්නම් නිමිත්ත මේ අජ්ජත්‍ය පැවරිලා එහෙම නැත්නම් අජ්ජත්‍ය බැහැ ගැනීම කියන තැන කියන දෝෂය තැන හිටිනවා. තව ටිකක් සයක හිතුවොත් දැන් සම්මාදිට්ඨි සූත්‍රය කියනවනේ අර 16 වෙනි කරුණ ආශ්‍රව සමුදය සහ ආශ්‍රය ආශ්‍රව නිරෝධය කියලා. ඊතකොට ආශ්‍රවය ආශ්‍රවය විදිහට දැක්කොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් විතරයි මේ පෙර ඇසුර එහෙම නැත්නම් ආශ්‍රවයේ යෙදීම කියන එක සුන්නත් දූලි වෙලා යන්නේ. ඉතකොට ඒක මෙහෙම කිව්වොත් මේ දැන් මේ සම්පූර්ණ සිද්ධිය දිහා 360 බැලුවොත් පෙර ඇසුරක් හෝ ආශ්‍රවයක් කියන එකේ යෙදෙන යෙදීම කියන්නේ පෙර ඇසුරක කතාවක් මොහොතකටම තිබ්බ නෙමෙයි. ඒක සමස්ත සිද්ධියටයි අයිති කියලා ඉස්සරහට ගියොත් හැබැයි සමස්ත සිද්ධියකුත් උනා කියන්න සුදුසුද උනා නම් උනේ රැවටීමෙන් උපද්දවා ගැනීමනේ උනා නම් උනේ. එතකොට මේ නිමිති ගැනීම එහෙම නැත්නම් ආශ්‍රවයේ යෙදීම නිමිත්ත නෙමේස කුමන හෝ දෙයක් ගත්තොත් නිමිත්ත නෙමේ නිමිත්ත ඒ බෙදා ගැනීමම ඒ ක්‍රියා අර්ථයෙන් ඒ බෙදා ගැනීමම හිත බව දකිද්දි නිමිති ගැනීමම හිත බව දකිද්දි ඔය පෙර ඇසුර කියන කතාව සුන්නත් දූලි වෙලා යන මට්ටමට හිතෙන්න ඒ හිතීම මෙහෙවන්න ඕන. එතකොට මොහොතකටවත් පෙර ඇසුරක් කියන එක දැන් අපි දන්නවනේ පෙර ඇසුර කියන එක බාහිරෙන් නෙමෙයි. බාහිරෙන් නිදිලා අජ්ජත්‍ය වැහැ ගන්නවා කියන දෝෂය ඔතන හිටිනවා පෙර ඇසුර කියන තැන හිටියොත්. එහෙම නැතිව මොහොතකටවත් පෙර ඇසුරක් තිබ්බ නෙමෙයිනේ උපද්දවා ගැනීමෙන්නේ මේක එන්නේ. උපද්දවා ගැනීමෙන්නේ ඒ කියන්නේ හැව ටීමෙන්නේ ඒක අයිති ඒ කියන්නේ සිහි කරන්නේ සිහි කිරීමක්ම සිහි කරයි කියන තැනට දැනගන්නේ දැන ගැනීමක්ම දැන ගැනීම කියලා. ඒ කියන්නේ දැන ගැනීමෙන් තොරව ඕක ඔය නිමිත්ත පෙර ඇසුර කතා වෙන්නේ නැහැ නේද සර් ආශ්‍රවික කතා වෙන්නේ නැහැ නේද සර්. අන්න එහෙම මගේ මට ආවා. මට ඒක සර්ට කියන්න ඕන කියලා හිතුණා. ඇයි ඒක තමයි සර් මට ආවේ. තෙරුවන් සරණයි සර් සමා වෙන්න.
තෙරුවන් සරණයි. හොඳයි. ඒ කතාව හොඳයි. හැබැයි වැඩේ තියෙන්නේ ඔය සාකච්ඡාව අහලා ගොඩක් අය කියනවා ඔන්න දැන් මේ මේක හරි හොඳයි. ඒක දැන් චෝදනාවකුත් ආවා අපිට ওই විදිහට ඕක කියා දෙන්න. අපිට මේ වෙන මේවා කියන අපට තේරෙන්නේ නැති ඒවා. හරි එතන විතරක් මේ එහෙම කියා දෙයි අපිට එහෙම කියා දෙන්නේ නැත්තේ කියලා අහනවා.
එතනත් ලෝකෙ කියන එක මං කිව්වේ.
නෑ නෑ ඒක හරි. දැන් මේ දහමේ කතා කරන්නේ දහම මොකද්ද කියන එක නෙමෙයි. අහන කෙනාගේ මානසිකත්වය. ඒක අපි කියනවානේ. ප්‍රශ්නයක් අහන කෙනාගේ මානසිකත්වයට කතා කරනවා මිස මේක මේකයි කියලා පෙන්නන්න නෙවෙයි. දැන් ඔබතුමිය කියපු ටික හරියටම හරි. ඕක මම ඕන තරම් මේ සාකච්ඡා වලම කියා දීලා තියෙනවා. ඔය අතීතය පෙර ඇසුර කියන එක මෙතෙන්ට දාන්න එපා. ඕක නෙමෙයි මේක ඇත්ත කතාව. පෙර ඇසුරෙන් මේ ඔය හිතට තේින්නේ පෙර ඇසුරනේ කියනකොට මම කියලා ඉතින් ඕන තරම් ඔය පෙර ඇසුර කියන එකේ වැරද්දක් තියෙනවා. හැබැයි ඔය වැරද්ද කියන්න ගියාම මේක මොකක්වත් තේරෙන්නේ නැහැ නේද? හරි. ඒ ඉන්නත්ම තේරුම් ගන්න පුළුවන් මනසකට තමයි මේ කතාවට එන්නේ. දැන් ඔය කියන කතාව හරියටම හරි. පෙර ඇසුර කියනකොටම අපි අතීතය පිළි අරන්ද නැද්ද? පිළි අරන්? ඒ කාලයට අහු වෙලාම නෙමෙයි කියන්නේ. අතීත දෙයක් මෙතෙන්ට ගත්තා කියන්නේ දැන් අතීතේ වර්තමානයේ දෙකම අරන්. ඕක මේ ඒ කියන්නේ සම්පූර්ණ ඊතර වීම නෙමෙයි. හැබැයි කෙනෙකුට එතනිනු මේ දර්ශනය ගන්න පුළුවන්. ඒකයි මේ ධර්මයේ ලස්සන වටිනකම කියන්නේ. ඒ ප්‍රඥාව තියෙන කෙනාට පොඩි දෙයක් ඇහෙනකොට අවබෝධ කරන්න පුළුවන්. එකනේ දැන් ඒ සරියුත් සාමුදුරු උපතිස්ස යේ ධම්මා හේතුඵලව කියනකොට මේ මොළු එකම අවබෝධ කළා නැත්නම් ඒක ඇල්ල ඇති. අවකෙනෙකුට ඕක සෑහෙන විභංගයක් කරලා විස්තර කරලා දැන් එතනම අපිට උදාහරණේ තියෙනවා. ඒ සංඛේයෝ නිරෝධෝ කියන ඇල්ල ඇහෙනකොට තමයි මොකලං පොලි එක අවබෝධ කරගන්න. අර කැල්ල මදි. අපිට ඔය පද හතර මදි. අපිට උකිත ඔය පොත් ගානක් ලියන්න පුළුවන් විස්තරයක් ඕන මේ පද කිව්වේ කියන එහෙම කියලත් එක තේරෙන්නේ නැහැ මොකද්ද මේ අදහස්. ඒක එක තැනකින් ගන්න. අනිත් එක තමයි අර පහාරාද සූත්‍රයේ මේ අර මොහොතේ බෙරල ඉඳන් ගැඹුරෙන් ගැඹුරට ටිකෙන් ටික යන්න තියෙන්නේ. එකපාරට ගැඹුරට ගිහින් නැතරියට කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. මේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ මනස ප්‍රඥාව වැඩෙන විදිහට තමයි මේ කතාව යන්නේ. එයා එක්ක ඒකයි ඒ කල්යාණ මිත්‍ර ඇසුර අනිවාර්ය වෙන්නේ. මොකද එයාගේ මානසිකත් එක්කයි යන්නේ. ඒකට ඒකට වැටෙන විදිහට ටිකෙන් ටික ගෙනියන. ඒක ඊළඟට අපි ඔක සූත්‍රකින්ම ගමු. බද්දේ කරත්ත සූත්‍ර. ඒකයි කියන්නේ මොකද්ද? අතීතං නාන්වාතමෙය්‍ය නප්පටිකං කං අනාගතේ. නේද? මොකද අතීතං නාන්වා ගමෙය්‍ය. අතීතය න කියන එක තියන්න. එතකොට එන්නේ අන්වා ගමෙය්‍ය. අන්වා ගමෙය්‍ය. අන්වා ගමෙය්‍ය කියන්නේ අනුව යනවා. න කියන කැරෙල්ල දැම්මේ නැත්තම්. අන්වා ගමෙය්‍ය කිව්වනම් අනුව යනවා. අතීතය අනුව යනවා. නෑ දැම්මහම එපා කියන එක නෙන්නේ. ඒක වෙන්නේ යෙදෙන්න එපා නේද හැම දකින්. අතීතය අනුව යෑම අපිට කියන්න වෙන්නේ ලෝකෙට අයිති. හරි. නාන්නා ගමේ එහෙම වුණත් තමයි මේ පච්චුප්පන්න යෝධම්මන් තත්ත්ව තත්ත්ව විපස්සති එකට එන්න පුළුවන්. කට අතීතය අනුව ගියොත් පච්චුප්පන්නය ධම්මං තත්ත්ව විපස්සති කතාවට එන්නේ නැහැ. අතීතං න අන්වා ගමේ. අතීතං නාන්වා ගමේ. අතීතය අනුව යන්න එපා. ඊතේ ඇයි මේක අතීතය? අතීතය කියන්නේම අපි දන්නවනේ කාලත්‍රයට අයිතිනේ. කාල තුනට අයිතිනේ. කාලත්‍රයේ ස්මායන දැක්මක් නෙමේ බුදු කෙනෙක් වෙන්නන්නේ. අතීත අනාගත පච්චුප්පන්න නැත්නම් වර්තමාන. අතීත අනාගත වර්තමාන කියන ඒවා නෙමෙයි මේ. ඒවා ලෝකෙටයි. දහම දකිනවා කියන්නේ ඒවයි ඉක්මවා යන දැක්මක්, ලෝකයේ ඉක්මවා යන දැක්මක්, ලෝකෝත්තර දා. ඉතින් අපි විස්තර කරන්න අපි දන්න එකෙන්නේ පටන් ගන්නෙ නැතුව මේක කියන්න බෑනේ. අසුරු වෙන දෙයකින් තමන් පුරුදු දෙයකින් මේක කියන්න ඕනේ. ඒකට ඒක එක ඒවා තමයි දැන් උපමාවක් දෙනවා. උපමා වෙනුත් ප්‍රඥාවන්තයන්ට දහම දකින්න පුළුවන්. උපමාව කියන්නේ තමන් හොඳට දන්න දෙයක් ගැන මේ කියන්නේ. ඒකට ඒකෙන් අර දන්න දේ විස්තරේ නෙමෙයි, ඒක ඉක්මවා යන දැක්ම, ඥාණය වැඩෙන්න, විචක්ෂණය, යෝනිසෝ මනසිකාරය වෙන්න අවශ්‍ය දේ නේද? නැතුව මේ අතීතයක් තියනවා, ඒක මෙහෙමයි. ඒක දැන් අර කිව්වාගේ හරියටම හරි ඔය නිමිති. බුදුදහම කියන්නේ නෑ නිමිත්තක් ගාහි හෝති වෙන්නවා. නිමිති අරගන්න බැහැ. ඊතය කියන කතාවත් ඉක්මවා යන දැක්මකට මේ ගේන්න හදන. හරි. හැබැයි ඒක තමයි බුදුහාමුදුරන්ගේ දැක්ෂකම් කියන්නේ. අපි දන්න ලෝකෙට අයිති දේවල් වලින්ම ලෝකේ ඉක්මවා යන හැටි පෙන්නලා දෙනවා. අර මිරිඟු ජලයේ පීනනවා වගේ කියනවා ඉතින් අපි. අපි මිරිඟුව කියන එක දැනගන්න ඕනේ. අපි ජලය කියන එක දැනගන්න ඕනේ. අපි පීනනවා කියන එක දැනගන්න ඕනේ. නැත්නම් භාෂාර්ථය තේරෙන්නේ නැහැ. සිංහල ඉගෙනගෙන තිබුණ නැත්තා ඔය වචන ටික කියනකොට මොකක්වත් නැහැ. ඒක මීරිංගුව ජලය තීනන. හැබැයි ඔය තුන එකතු කරලා දැන් මොකද්ද මේ කියන්න හදන්නේ කියන තැනට මුන්න විචක්ෂණේ වෙනකොට අර තුනම අපිට තිබුණ අර්ථ ටික ඔක්කොම ඉවරයි. ඒක ඉක්මවහන. ඒකට කිට්ටු වෙන්න ලං වෙන්න බෑ. අපේ අදහසක් පොඩ්ඩක්වත් එකතු කරන්න බෑ. ඒක දාපු ගමන් අන්න අවකතන මං කියන්නේ ඡන්දසක නගනවා. දැන් අපි අතීතය කියලා දැනට දන්න අදහස් අවශ්‍යයි මේ විචක්ෂණේට නැත්නම් යෝනිසෝ මනසිකාරේ. හැබැයි මේකෙන් නුවණ පහළ වෙනකොට අර කතාවක් නෙවෙයි. දැන් බලන්නකො රුප්පණය කියන රුප්පති කියලා මොනවද කියන්නේ? උසගින්න, පිපාසය, මැසිමදු ඔය ලෝකේ තියෙන දේවල්. ඒව අනිත්‍ය නැහැ, ඒව සංකත නැහැ, ඒව පිළිටන්න දෙයි නම් කොහොමද? ඒවයින් කියන්නේ මේක. ඒක කතා කරන්න වෙන්නේ ඒවයි. ඒකයි බුදුහාමුදුරන්ගේ අසාමාන්‍ය හැකියාව. අපි දන්න ලෝකෙට අයිති දේවල්ම යොදාගෙන මේ ලෝකෙන්න ඈතර වෙන තැනකට ප්‍රඥාව වඩ. එහෙනම් මේ කතා කරපු හැම වචනෙම ඔය සූත්‍රවල කතා කරපු කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු හැම වචනම බුදුහාමුදුරුවෝ අලුතෙන් වචන හොයාගෙන නැහැ. එදා භාෂාවේ තිබුණ වචන වලින්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනවා. එදා භාෂාවේ තිබුණ මිනිස්සු දන්න ඒවා. අපේ මේ සිංහල වචන වගේ කියලා හිතන්න. අපි මේ අමුතුවෙන් ඉගෙන ගත්තට. මේ හැමෝම කතා කරපු ඒවට අර්ථයක් තිබුණා. හැබැයි ඒ වචන වලින්ම ගේනවා ඒවට දාපු ලෝකේ ඒවට දාපු සටහ ආකාර ලිංග නිමිති උත්තේස ඔක්කොම ඉක්මවා යන අර ඒ දැක්මකට මේ ඥානය වැඩෙන්න ඥානයට ඒ ප්‍රඥාවට ආහාර සඳහා විනසීම කරන්නයි තමන් දන්න ටිකෙන් තමයි ඒක කියාදෙන්නේ. නොදන්න එකකින් කියන්න බැහැනේ. ඒ අද්දකින් තමන් දන්න දේවල් ඒවයින් තමයි විස්තර කරන්නේ. ඒකයි මේක අර එක්කෙනාගේ මානසිකත්වයටයි කතා කරන්න තියෙන්නේ. ඒත් එයා හොඳටම දන්න දෙයකින් කිව්වහම එයාට ඒක අවබෝධ කිරීමේ පහසුව තියෙනවා. අදන්න එකකින් කිව්වොත් ඉස්සෙල්ලා ඒකත් ඉගෙනගෙන ඒකයි ඒකෙන් හිතන්නේ. එහෙම නේ. තමගේ දිනදා ජීවිතයේ දෙයක් එක්ක අර මතක් වෙනවා ඇති දැන් කසේ ඉදාරත් වාචක මේ කුඹුරු ගවිතනක දේශනා එතන ගිහින් මේ පංච උපාදානස්කන්ධි පටිච්ච සමුප්පාදේ වකිව්වේ නැහැ. සංකත බව වකිව්වේ නැහැ. හැබැයි අර ටික කියනකොට බෝධ වෙන්නේ මේ දහම්. එහෙනම් ඒ අතීතය කියන එක උදව් කරගෙන අතීතයේ ඉක්මවා යන දර්ශනයකටයි මේ ගෙන්න හදන්නේ. හරි. එතකොට මේ දැන් ඒ කිව්වා වගේ එතන එතන තාම වියතම ඊතර වෙන දර්ශනයේ නෙවෙයි. හැබැයි ප්‍රඥාව තියනා නම් එතනින්ම ඊතර වෙන දර්ශනයේ යෝනිසමනසිකාරය කරලා සම්මා දිට්ඨිය මතු කරගන්න පුළුවන් කියලා. ඒකයි මං කියන්නේ මේ දැන් ඔය කට්ටිය අහනවානේ මේ හිත ගැනම බලන්න ඕන කියලා. හිත ගැනම බලන්න අවශ්‍ය නැහැ. ඔන්නම් ඇහැ ගැන බලන්න. රූපය ගැන බලන්න. ඔය තණ්හාව ඇති වෙන 108ක් හරි ඔය ඕන තැනක දහම දැකීමේ හැකියාව තියෙනවා. ඇහෙන් වෙන්න පුළුවන්, රූපෙන් වෙන්න පුළුවන්, විඥාණයෙන් වෙන්න පුළුවන්, පස්සෙන් වෙන්න පුළුවන්. ඒ පස්සපච්චයම් වේදනාවක් තියනවා නම් සුඛං ආ දුක්ඛං ආ දුක්ඛම සුඛං ඔය ඕන එකකින් වෙන්න පුළුවන්. මේ ධර්මස්භාවයේ ඕන තැනකින් ප්‍රඥාව තියනවා නම් අතු කරගන්න. ඒ ගෝචරණ මෙතනින්ම මේක හොයන්න කියලා එකක් නැහැ. හරි. එතනම අර ආව සිහිතන ඕන තැනක විහසුවත් ඒ සංහාව කියන එක දකින්න පුළුවන් වෙනවා. ඉති සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඒ ඒ ඒක හැබැයි කෙනා කෙනාගේ ඒක කියනවා වෙනවා. ගෝචර වෙන තැන් වෙනස්. මේ කියන එක තමයි නිකන් මේ කියන්නේ මේකයි කියලා අර්ථය මතුවෙන්නේ හැපු ගමන් ඒක කොතනද කියලා අපිට කියන්න බෑ. ඒ හැකියාව බුදු කෙනෙකුට විතරක් තිබුණා සාමාන්‍ය හැකියාව. එයාට අවබෝධ වෙන්නේ මෙන්න මෙතන කියන එක. එයාගේ හිත බලලා සංසාර පුදු බලලා ඔක්කොම බලලා දේශනා දෙන්නේ හැකියාව. ඒක බුදුහාමුදුරන්ට විතරක් පිටකන සාමාන්‍ය සාධාරණ ඥානය. සාධාරණ නෑ. සාධාරණ කියන්නේ හැමෝටම වෙන අයටත් ගන්න පුළුවන්. වෙන අයට ගන්න බැරි ශබ්ද අසාධාරණ ඥාන කියලා එකක් තියෙනවා හයක්. බුදුහාමුදුරන්ට ආවේනික. සර්වඥා ඥානෙට ආවේනිකයි. එතකොට අපිට ඒක නැති හින්දා ඉතින් අපි දැන් කියලා බලනවා. හොයලා බලනවා. අපි එක සූත්‍රයක් බැලුවාම ඇතිනේ මේ අවබෝධ කරගන්න. එම අපිට ගැළපෙන තැන අපට හොයාගන්න බැරි හින්දා අපි ඉතින් මේ එකකින් හරියන්නේ නැත්නම් තව එකක් මේක හරියන්නේ නැත්නම් තව එකක් කරලා බුදුහාමුදුරෝ කියපු තැනම පුළුවන් තරම් හොයලා බලනවා. කොට කොහෙන් හරි අපිට ගෝචර තැන මත උනක් ප්‍රඥාව අවදි වෙනවා. ඒ හින්දා අපි කතා කරන්නේ අන කෙනාගේ මානසිකත්වය. ඒක තව කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. ඒ ප්‍රඥාව තියෙන කෙනාට සමහරවිට ගලප ගන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. තෙරුවන් සරණයි.
සර්ට අනන්ත අප්‍රමාණ වාරයක් පින් සිද්ධ වෙනවා සර්. පාද නමස්කාර පූර්වකව වන්දනා කරනවා සර්. තෙරුවන් සරණයි සමා වෙන්න.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. දැන් අර ඔය සාකච්ඡාව ඔය කියන සාකච්ඡාව මොකද්දම කියලා මම හරියටම දන්නේ නැහැ සර්. එහෙනම් දැන් ළඟදී ඇහුවා සාකච්ඡාවක් සර්ගේ. ඒකේ ඔය කාරණාව කිව්වා. ඉතින් ඔය පෙර ඇසුර කතාව ඇත්තටම දැන් අවුරුදු කීපයකට ඉස්සර සර්ජින්ම තමයි ඔය වචන හිතන් මම නම් අහලා තිබුණේ. ඒක පෙර ඇසුර කී කියන්නේ අපි දැන් ඔය දිගටම හැමතැනකින් පාවිච්චි කරේ. හැබැයි ඒ තැන්වලදී තිබුණා ඒ වෙලාවට පෙර ඇසුර හරි කතාව ඇත්ත. ඒ උනත් ටිකක් කාලයක් යනකොට මේ පෙර ඇසුර මොකක්ද කියලා වගේ ප්‍රශ්නයක් මට දිගටම ඇති වුණා. එතකොට මේ එතකොට ඊට පස්සේ සර දැන් මාස 8කට 10කට වගේ ඉස්සර ওই රත්නපුර කැන්ඩි කුරුණෑගල ඔන්නෝම සාකච්ඡා ටිකක් කරලා අන්න ඒ වගේදී ওই පෙර ඇසුර කතාව ආපහු කතා කරා. ඒ බොහොම යන්තම් මතු පිටින් يعني ඉස්සර ඩීප්ලි නෙවෙයි පෙරසල ඊට පුසාකච්ඡාවට සම්බන්ධ වෙලා ඉන්න අයගේ හිතියට සර් පොඩ්ඩක් යන්තම් එක නිකන් කිව්වා. ඔය පෙරසල ඔකම මේ ඔක වෙන්න බෑ. ඔය අතීත ගේනවා දැන් වර්තමානෙට ඒ කතාව පොඩ්ඩක් හැබැයි මට එතනදිත් එච්චරම තේරුන්නේ නෑ. හැබැයි දැන් මට හිතුණා දැන් මගේ ප්‍රශ්නේ උතනදී ආවා නේද හොඳයි කියලා සතුටක් ඇති වුණා. හැබැයි සර් ඊට පස්සේ ඉතින් මමත් ඔක වෙනම ප්‍රශ්නයක් විදිහට සර්ගෙන් ඇහුවෙත් නෑ. මොකද මේ ඕක දැන් ඇත්තටම වෙන කවුරුත් ගොඩක් ඇහුවෙත් නෑ ඔය ගැන. ඉතින් මං ඒ පාර දැන් ওই ප්‍රශ්නේ වෙයි තිබුණා. හැබැයි සර් දැන් ඔය ඉහි පෙරදහපු සාකච්ඡාවකින් සර් ඇත්තට මෙතන හොඳට පැහැදිලි වුණා. මට ওই පෙර ඇසුරේ කතාව තිබ්බ එක ගොඩක් පැහැදිලිුණා. ඉතින් සතුට කුත්තාව පුංචි. ඒ පාර ඒ එකම හිතුණා සර්, ඇයි දැන් අපට ওই ටික ඇත්තටම අර ප්‍රශ්නේ මතක් ආවා මේ. ඇයි අපට කියා කිව්වේ නැත්තේ? අපට තේරෙන්නේ නැහැ ටික කිව්වා නම් වගේ නිකන් හැඟීමක් මට ආවා. එහෙම ප්‍රශ්නයක්. ඒතකොට සර් ඒක අහන්න ඕන කියලා ඉතින් කොයි හරි වෙලාවක. ඒකට සර් ඇත්තටම ඔය පෙර ඇසුරේ කතාව ඒක සර් පැහැදිලි කරා ඇත්තටම. මට නම් ඒක යම් පැහැදිලි අර කියලා වෙලාදී අපහැදිලි සම පැහැදිලි වුණා සර්. ඒක ඉතින් බොහොම පිංසයට. හැබැයි දැන් සර් ඒකත් අමතර පැහැදිලි කරා. හැබැයි අර මට්ටම වෙනුත් පෙර ඇසුරේ කතාවෙන් එතන වැරද්ද මේ වුණා සර්. මුලදී පෙර ඇසුර අපට ඕනේ වචනේ. ඔය පස්සේ ඉතින් ඔය පෙර පසු කතා මොකක්වත් වෙන්න බැහැනේ. එනික සර් එතනදී පැහැදිලි කිරීමක් කරපස්ස ඉතින් බොහොම පිං මට ඒකත් කියන්න ඕන වුණා. ඒකයි මම කතා කරේ සර්. තිරුවන් සරණයි.
ඕක ඕවා කතා කරලා නැතුව නෙවෙයි. කියන්නේ ආපහු ගිහිල්ලා ඔය පරණ ඒවා අහන්න, පොතක් කියවන්න. මගේ පළවෙනි පොත ආයි කියවන්න. ඔයගන්ට අහුන් නැති ඒවා ගොඩක් ඇති. ඕක මගේ නෙමෙයි ඉතින් මේ ස්වාමීන් වහන්සේලාගේ දේශනා ආයෙ ආයෙ අහනකොටනේ අපිට පේන්නේ මේවා ඇහිලා නැහැ නේ අපිට කියලා තියෙනවා.
ඔව්සේ ඒක හරියට දැන් ඒක තව ගොඩාක් තේරෙනවා මට. අර රත්නපුර ඒ කොන්නෑගල මම මොකක් හරි සාකච්ඡාවකට කියපු එක නම් මතක තිබුණා සර්. ඒක මතකයි.
ඔව්වා මම ඕනතරම් කතා කරලා තියෙනවා. නව කර්ම පුරාණ කර්ම ගැන අපි කතා කරනවානේ. දක්කොම් වික්කවේ පුරාණ කර්මන් කියන එක ප්‍රශ්නේ ඔයගොල්ලෝම අහලා තියෙනවා කතා කරලා. ඒ වුණාට තාම දන්නේ නැහැ ඇයි ඇහැ පුරාණ කර්මයක් කිව්වේ.
ඔව් හැබැයි සර් ඒකත් මේ ඊයේ පෙරේද සාකච්ඡාවකදී ආපහු ඒ කතා කරා චේතනාවෙන් කියලා. එහෙම අර මුලදිත් සර් කිව්වා වගේ ඒ ඔය පුරාණ කර්ම ගැන කීප දෙනෙක්ම ප්‍රශ්න අහලා ඇත්තටම ඒක ඉතින් හැමදාම එකතැනම තමයි මේ මොකක් හරි චුට්ටක් තේරෙනවා. හැබැයි ආපහු ඒක හරියට තේරිලා නැහැ ඒ වගේ. සර් මෙතනත් ඊයේ පෙරේදත් ඒකත් කතා ආපහු කතා කරා. ඉතින් ඒ වගේ ටික ටික තමයි ඉතින් අපිට තේරෙන්නේ සර්.
ඒවා ගැඹුරු කරුණු. දැන් ඒක අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි ආයින්හන්සේ සෝපාදීසේස නිබ්බාන උපාදීසේස නිබ්බාන පැහැදිලි කරන්නේ. දැන් අපි ඉන්න මේ රහතන් වහන්සේ ජීවත් ඉන්න නිවන, මරිච්ඡාම නිවන ඔය කතාවන් නෙවෙයි නේ ඔය
තියෙන්නේ.
අපි හදාගත්තා. ඕක කැඩෙන්න මේ නිවන කියන්නේ මොකද්ද කියන එකේ විස්තරයන්නේ. නිවන කියන්නේ මොකද්ද කියන එකෙන් බැලුවොත් අර කතාවලට එන්න බෑ.
ඒවා දැන් තමයි ටික කියනකොට තේරෙන්නේ දැන් තමයි ඇත්තටම.
ඔව්.
ටික ටික අපි මත්තමත් පොඩ්ඩක් ඉතින් අපිට තේරෙන ගතිය ඉතින් පොඩ්ඩක් වැඩි වෙන්න ඕන. එතකොට එහෙම තමයි හිතෙන්නේ මට.
නෑ ඒක ඒවා තේරෙන්නේ නෑ. දැන් මට උනත් තාම ඒක හරියටම විස්තර කරගන්න බෑ. මොකද්ද මේ සෝපාදේශයේ සංසාරීතේස් කියලා අහනකොට ඒ එක්කෙනාගේ මානසිකත්වයට කතා කරලා මිසක් මේ ඇයි මෙහෙම කිව්වේ ඒක අර දැන් ඇයි නව කර්ම පුරාණ කර්ම කිව්වේ ඉතින් කාලයක්
නැත්තා. ඔව් පුරාණ කියන වචනේ ඕනම නෑ වගේ නේ ඔය එක සමාස.
ඔව් වරද්දගත්තු දේශනා තමයි අපිට අහන්න ලැබෙන්නේ. ඒ ඇහැ අතීත කර්මක විපාකයක් කියලා කොච්චර අහන්න ලැබෙනවද නේද?
ඒක තමයි. ඒකමනේ අහන්නේ කර්ම කතාව. ඉතින් ඔය පුරාණයටම අල්ලලානේ සර් අපි පුංචිල ඉස්සර ඉඳලම දන්නේ කර්මයක් කිව්වොත් ආ ඉස්සර කරපු එක ප්‍රතිඵලයක්. මේ ඕක මත ඉඳගෙනනේ අපි ඕක දිහා බලන්නේ. දැන් වුණත් ඒකයි මං හිතන්නේ නැඹුරු ওই පැත්තටදී තියෙන්නේ.
ඒ කියන්නේ ඒ කතාව කියනකොටම මේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් නැහැනේ.
නැහැ
නෑ. කාලේ අල්ලගන්න. ඉතින් අතීත කර්මයන් අතීතේ මම කරපු කර්මයකට මට දැන් මේක ලැබුණා. අනිත් එක ඔර සක්කාය දෙක්තිය එහෙම. උජ්ජලේ සම්බන්ධ කරගෙන නේ ඔය
කියන්නේ.
අතීතේ වෙන කෙනෙක් කරපු කර්මයකට මට මේ හැලෙන්නේ නැහනේ.
ඔව් මම තමන් කරපු එක තමයි. ඔව්.
ඒත් දැන් ආත්ම සංකල්පනේ ඇවිල්ලා තියෙනවා. ඒ සංකල්ප අර පුරාණ කර්ම කියපු ගමන් අපි කරපු අතීත කර්ම කියලා දාගත්ත තමයි අපේ ඔකට තමයි වන් කියන්නේ අර ඡන්දසක නගනවා. බුදුහාමුදුරුවෝ කියපු එකට අපේ අදහස දානවා. ඒක වෙන ගහමක් අපට ගෝචර දෙයකින් විස්තර කරනවා. කරන්න බැරි වැඩක් කරනවා. අපි අර ඒකේ මතු කරන්න හදන අර්ථය නෙමෙයි ගන්න. යකි දන්න අදහසට ගලපලා මෙන්න මේක බුදුහාමුදුරුවෝ කිව්වේ. අර යමකහාමුදුරුවෝ කිව්වේ. සීනාසවෝ නහෝති පරම්පරණාති බුදුහාමුදුරුවෝ කියපු දහම මට වැටහෙන්නේ මෙහෙම. ආශ්‍රවේෂය කරපු රහතන් වහන්සේ මරණයින් පස්සේ නෑ. ඒ ඔතනනේ අපේ බෞද්ධ කියන 99ක්ම ඉන්නේ. මේ තීර්ථක නෙවෙයි යා. බෞද්ධ කියන මරුණයින් පස්සේ තමයි නිවන සම්පූර්ණ වෙන්නේ කියන අදහස ඉන්නේ. මම කියන්නේ ජීවත් වෙද්දී නිවන් දකින්න බෑ. භාගෙට නිවන් දැකලත්. බුදුහාමුදුරුවෝ කියන්නේ අවිද්‍යාව අපේස විරාග නිරෝධ. අවිද්‍යාව ශේෂයක් නැතුවම සම්පූර්ණයෙන් නිරෝධ වීම නිවන. අපි දාගන්නා නෑ නෑ. ඒ සම්පූර්ණ වෙන්නේ මැරෙනකොට. ඊට කලින් අසම්පූර්ණ. අර බුදුහාමගේ කපේ අදහස් ගලපනවා. ඔන්න ඕක තමයි මම දකින්නේ ඡන්දසක නගන. ඕක කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ.